ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 1985 අංක 48 සහ 1987 අංක 28 දරණ 50 මගින් සංශෝධිත 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගාන්ති සමග කියවිය යුතු 20 වගාන්තිය යටතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 ජනවාරි 27 දින ඇති අංක 2421 ඇලඉරක් 4 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද රෙගුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරණ 50 මගින් සංශෝධිත 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගාන්ති සමග කියවිය යුතු 20 වගාන්තිය යටතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 ජනවාරි 31 දින ඇති අංක 2421 ඇලඉරක් 44 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල බදුල්ල, ගාල්ල, පොළොන්නරුව, කෑගල්ල, ගම්පහ, නුවරඑළිය, වවුනියාව, මන්නාරම, මඩකලපුව, මාතලේ, මහනුවර, කළුතර, මාතර, කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම, කොළඹ, මොනරාගල, මුලතිව්, අම්පාර, රත්නපුර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂයේ සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on the Appropriation Bill for the financial year 2025 in terms of the Standing Order 121(5)(1) of Parliament on the fiscal, financial and economic assumptions used as the basis in arriving at total estimated expenditure and revenue of the budget. Only in English language with special leave of the House and the copies of Sinhala and Tamil languages will be presented as soon as possible. Honorable Speaker, let me take 3 minutes of your valuable time to give a brief summary. Everybody has this report on their table as at right now. What we have done is we've looked at the budget that was presented a week ago, and according to standing orders, we must present a report on the fiscal and financial assumptions used in the basis as the basis in arriving at total estimated expenditure and revenue before the commencement of the committee stage of the appropriation bill. So this is one report. There's another report that's due. We will present that. That's based on that refers to the estimates with the allocation of monies in compliance with the government policies that we will present to this House, sir, on Thursday morning before the the committee stage begins. So this report consists of 92 pages, and we have gone through the budget. We have looked at the assumptions on the revenue and expenditure, and we have prepared this summary report. First, it talks about the legislative background upon which these reports are presented, and also the budget is prepared. So key is the Public Financial Management Act, the Economic Transformation Act, and the Public Debt Management Act, Honorable Sir. Next, we look at the key macroeconomic projections for the budget for 2025, where the basic assumption is the growth rate of the economy, and it is expected to grow between 3 to 5% for this year. However, we have mentioned here that the growth remains vulnerable to global trade uncertainties, geopolitical risks, and climate-related disruptions. On the inflation, sir, inflation is expected to return to the 5% target by the third quarter of this year after several quarters of deflation. The relaxation of import restrictions is expected to boost tax revenue, but may also widen the trade deficit and exert pressure on the foreign reserves. Also, we talked about ensuring fiscal and monetary policy coordination along with structural reforms will be critical for maintaining macroeconomic stability and achieving the fiscal targets for 2025. Then we analyze the revenue projections in the budget for 2025. Estimates for this year projected to increase by 1.67% of GDP, primarily driven by indirect taxes. The government's revenue strategy heavily relies on vehicle imports, contributing to between 50 and 70% of the total revenue increase. Then, compliance with the IMF extended fund facility targets hinges on achieving tax to GDP ratio of 13.9%, sir. But any delays or setbacks in vehicle importation or administrative inefficiencies could jeopardize this goal. The next section looks at the government's expenditure, projecting a 17.3% increase in 2025. This excludes debt amortization, and this is an increase from 14.4% in 2024. It is primarily driven on the account of a 61% increase to rupees 1.3 trillion in capital expenditure, in comparison to a 12.4% reduction to 817 billion last year. The increase is mainly on account of resumption of foreign funded projects post the debt restructure. Then we look at the debt sustainability analysis in the next section, which is key. It's very important based on the IMF debt sustainability analysis, the DSA targets. By the end of 2024, Mr. Speaker, Sri Lanka outperformed IMF projections with the central government debt to GDP at 98.7% compared to the IMF target of 108.8%. Sri Lanka's debt trajectory remains on a positive path, benefiting from improved economic performance, a stable exchange rate, and lower than expected inflation as per the IMF projections. Finally, sir, we conclude with some concerns pertaining to the budget process. Initial assumptions provided to our committee stipulated that the budget estimates are prepared based on the assumption of Sri Lanka recording a 10% nominal growth rate, and this was made up of a 3% real growth and 7% or 6.7% GDP deflator for this year. We observe that these initial assumptions by the Ministry of Finance differ from the assumptions presented in the budget 2025 documents, which refer to estimated economic growth rate, real growth rate of 5% for 2025. So this concludes the summary, but I want to mention that we haven't still got our team in place. We haven't still got a technical team. So we had a number of volunteers. I briefly mentioned them because they did it, as volunteers, led by Dr. Roshan Ann Pereira, consisting of Dr. Venura Velagedara, Mr. Umesh Moramudali, Ms. Chetana Ranatunga, Ms. Hasini Karunaratna, Ms. Hafsa Hanifa, Mr. K.D. Vimanga, and Mr. Damintha Gunasekara. Thank you very much.
Mahajana Pestam Piliganvima, Garu Parliamentu Mantri, Nitinja Dayasiri Jayasekara, Mahata Pestam Matarai. Garu Parliamentu Mantri, K. Sujit Sanjay Perera, Mahata Pestam Tunai.
Garu Kathanayakatumani, Kitugala Mahabhagi Parathawala Yana Dipinaye Padinchi, B.M. Harriet Nona Mahatmiyage Labunu Pestamakda, Kagal Ashley Pirith Mahavate, Anka 36 Edar Nisthane Padinchi, E. Amaruthunga Mahatage Labunu Pestamak Saha, Kataragama Detagamu, Dahatuna Kanu Idripita, Anka 61 Edar Nisthane Padinchi, R. Pradipika Vitana Mahatmiyage Labunu Pestamakda Piligannunu.
Garu Parliamentu Mantri, Rohana Bandara Mahata Pestam Dekai.
Garu Kathanayakatumani, Kapitigollayawa, Gonamariyawa, Yana Lipinaye Padinchi, BWM Santa Gunatilaka Mahatagen Labunu Petsama Saha, Padavia AI Anka Hattehatara Darana Istane Padinchi, HR Podimenike Mahatmigen Labunu Petsam Piliganumi.
Garu Parliamentu Mantri, Gayan Janaka Mahata.
Garu Kathanayakatumani, Maravila Pahal Hattiniya, Redland Pare Yana Lipinaye Padinchi, W. AAC W Montillo Mahatagen Labunu Pesama Piligannam.
Garu Parliamentu Mantri Susanta Kumara Navaratna Mahata Pesam Dekai.
Garu Kathanayakatumani Medavachya Usavipara Anka Tuna Alairak Dahaidarna Istane Padinchi DK Jayatilaka Mahatagen Labunu Pesamak Saha Anuradhapura Pandukabe Pura Mahaveva Yana Lipinehi Padinchi S. Rajakaruna Mahatagen Labunu Pesamak Piligannami.
Garu Parliamentu Mantri Aruna Panagoda Mahata Pesam Dekai.
Garu Kathanayakatumani, Velmil Halapiti Anka Pansi Dekabi Ekadarana, Istane Padinki Rajiv Hettiarachi Ge Mahatagen Labunu Pesamak Saha, Migoda Gahanwala Para, Pasal Mavata number Pansi Panasatara E, Daranistane Padinki, T. Pemalata Mahatagen Labunu Pesamak Piliganum.
Garu Parliamentu Mantri Nishanta Perera Mahata.
Garu Kathanayakatumani, Porogama Maliyadda Yana Lipinaye Padinki, MG Kantilata Mahatmiyagen Labunu Pesamak Piliganum.
Garu Parliamentu Mantri Ravindra Bandara Mahata.
Garu Kathanayakatumani Haldumulla Singala Vidwala Asala Yana Lipinaye Padinchi Nimal Satarasinga Mahatagen Labunu Pesamak Piliganum.
Garu Parliamentu Mantri Lieutenant Commander Visramika Pragit Maduranga Mahata.
Garu Kathanayakatumani Mandaram Nura, Gudud Janapadea, Ankasu Hatara Istanehi Padinchi, KMG Vijayaratna Banda Mahatagen Labunu Pesamak Piliganumi.
Garu Parliamentu Mantri Chandana Suryarachchi Mahata.
Garu Kathanayakatumani, Ruanwella Kahatagastanna Anka Tunsi Tisdegen Elairak Visadarana Istane Padinchi, GP Tebulandage Mahatmiyagen Labunu Pesamak Piliganumi.
Pesam Mahajana Pesam. Pilimanda Karaka Sabavata Yamukurun Labe, Vajika Piltru Apeksa Karana Prasna, Garu Hesha Vitana Ankumbura Arachi Mahata, Mahajan Araksakasa, Parliamentu Katutu Amatitumagin Asimata. Garu Chaminda Vijayasiri Mantrituma, Mahajan Araksakasa, Parliamentu Katutu Amatitumagin Asimata. Garu Shanikyan Rasamanikam Mantrituma Parisar Amatumagin Asimata. Garu Rohana Bandara Mantrituma Mudal Kramasampadana Saha Arthika Samvardhana Amatumagin Asimata.
Mang Ahanawa Garu Kathanayakatumani.
Garu Mantrituma as we seen asana lada prashneta pilithura eka Sri Lankan Guan Seve Satu Guanyana Sankhyava Visideka Namut me Visideking Yana Tunak Vasara Gananavak Tisse Pavichet Nogina Tibiadi Evatavasha Varika Gevamin Tibila Tenoa Masakata Dollar Laksha Namekatasana Pramanya continuously Deka Emaitane Visin Kriyatmaka Karana Gamananta Sankhyava Pilibanda Vistarayak Emunuma Ekehi Sandahan Kara Tiyenawa E Sambandhayen Pradhana Vashayen Indiyanu Vardadvipaya Meda Peradiga Europaya Aetha Peradiga Yanadi Vashayen Kalapa Walata Bedala E Vistara Emunuma Ekehi Deergha Lesa Dakwala Tiyenawa Thunweni Eka දැනට සේවක සංඛ්‍යාව ප්‍රධාන ගුවන් සේවයට අදාළ සේවක සංඛ්‍යාව 3194ක් සහ ඊට අදාළ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල 2862ක් විදිහට එකතුව 6056යි. මේ තත්ත්වය ආයතනය ශක්තිමත් කර ගැනීම සඳහා ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග අතර මෙහෙයුම් ශක්තිමත් කිරීමින් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ගුවන් සේවය 2025-26 මූල්‍ය වර්ෂයේ සිට 29-30 මූල්‍ය වර්ෂය දක්වා වන කාල සීමාව සඳහා 5-year plan එකක් පංචවාර්ෂික සැලැස්මක් සූදානම් කරලා තියෙනවා. අමාත්‍යංශයේද මූලික මට්ටමින් මෙම සැලසුම් පිළිබඳව විමර්ශනය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටිනවා. ඒ යටතේ තම ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා ගුවන් සේවය ප්‍රධාන කාරණා කීපයක් ෆෝකස් කරනවා, අවධානය යොමු කරනවා. එකක් තමයි මෙහෙයුම් ලාභදායීත්වය සහ රජයේ සහයෝගීත්වය අවශ්‍ය වෙනවා. ගුවන් සේවය මේ වන විට මෙහෙයුම් අතින් ලාභදායී වන අතර මෙම තත්ත්වය සැලසුමට අදාළව වසර පහ තුළද අඛණ්ඩව පවත්වා ගැනීමට ගුවන් සේවය බලාපොරොත්තු වෙනවා. ශුද්ධ ලාභීත්වයට එල්ලවන ප්‍රධානතම අභියෝගය වන්නේ අතීතයේදී ලබාගත් තිබෙන ණය පියවීම සහ ගුවන් යානා කල්බදු පදනම මත ලබා දී ඇති සමාගම්වලට එම එන්ජින් අලුත්වැඩියාවන් සිදු කරන සමාගම්වලට ගෙවිය යුතු මුදල් ගෙවීමට නොහැකි බව ඇති නිසා තියෙන ගැටලුව මෙම අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් සූදානම් කර ගැනීමටත් අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා අමාත්‍යංශය මේ වෙන විටත් ගුවන් සේවයේ සමග සාකච්ඡා කරමින් සිටිනවා. මේ තුලින් මූල්‍ය ස්වාධීනත්වය, ෆිනෑන්ෂියල් ඉන්ඩිපෙන්ඩන්ස්, සෙල්ෆ් සස්ටේනබිලිටි ළඟා කර ගැනීම සඳහා ගුවන් සේවයේ ශේෂපත්‍රයේද ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම ගුවන් යානා සංඛ්‍යාව වැඩි කර ගැනීම, ආදායම් වර්ධනය කරවා ගැනීම, පිරිවැය කාර්යක්ෂමතාවය සහ පරිමාණය විශාල වීම මගින් ලැබෙන පිරිමැසුම් ආයතනයක් විදිහට economics of scale by increasing the number of flights, number of operating routes, the cost per unit will be, it is expected to reduce, that is economics of scale. Then වෙළඳපොළ ප්‍රතිශතය වර්ධනය කර ගැනීම සහ නායකත්ව වෙළඳපොළ වලින් ලැබෙන ආදායම, meaning market leadership in some of the segments that Sri Lanka can claim. Unfortunately, we were not able to do that in the past. ඒකට අවශ්‍ය නිසි ප්‍රතිපාදන ගුවන් යානා නොතිබූ නිසා. නමුත් මෙම වර්තමාන වර්ධන සැලැස්ම ඔස්සේ වර්තමාන වෙළඳපොළ ප්‍රතිශතය 35% සිට ඉදිරියේදී 45% දක්වා වර්ධනය කර ගැනීමට, විශේෂයෙන්ම කොළඹ සහ ලෝකයේ අතර ප්‍රධාන මාර්ගගත වෙළඳපොළවල් වල සඳහා යොමු වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි. මෙමගින් ගුවන් සේවයට මිල ගණන් නියම කිරීමේදී වැඩි බලයක් හිමිවනු ඇති අතර ආදායම් ස්ථාවර කර ගැනීමටත්, ආදායමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමටත් හැකියාව ලැබුණු ඇත. මීට අමතරව තමන් නායකත්වයේ දරන වෙළඳපොළවල් වල වර්ධනය කර ගැනීමට අවධානය යොමු කිරීම ඔස්සේ ක්‍රමයෙන් ඉහළ යන තරඟකාරීත්වය සහ ක්ෂේත්‍රයේ පහළ යමින් තබන ආදායම් හමුවේ තම ආදායම් ස්ථාවර කර ගැනීමට ගුවන් සේවයට හැකියාව ලැබෙනු ඇත. මේ වන විට ගුවන් සේවයේ නායකත්වයේ දරන වෙළඳපොළවල් වලින් ලැබෙන ආදායම එහි සමස්ත ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වන අතර 2029-30 වෙන විට මෙය 60% දක්වා වර්ධනය කර ගැනීම ගුවන් සේවයේ අපේක්ෂාවයි. ඒ වගේම නිෂ්පාදන සඳහා ආයෝජනය අරමුදල් වලින් ලබා ගැනීමට හැකිවීම තුළින් ගුවන් සේවයට නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අවශ්‍ය රිපයර්ස් කටකතු කර ගැනීම සඳහාත් අලුත් ක්‍රමවේදයන් හඳුන්වා දීම තුළින් පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. මෙම ආයෝජන මගින් සේවාවේ ගුණාත්මක භාවය ඉහළගොස් පාරිභෝගික විශ්වාසය නැවත නිර්මාණය වී ගුවන් සේවයේ කීර්ති නාමය යළි ගොඩනංවා ගැනීමට හැකිවනු ඇත. ආ පැන නොනැගී.
ගරු අමතුතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ අපේ රටේ සුදු අලියෙක් නඩත්තු කරනවා වගේ තත්ත්වයක් තමයි මේ ශ්‍රී ලංකන් එයාලයින් එක මිහින් එයාලංකා එක නඩත්තු කරලා ජීවිතේ කවමදාකවත් ගුවන් යානයකට ගොඩ නොවිච්ච ඉතා දුෂ්කර ගම් වල පවටපවා මේ පාඩු අලාභයේ විඳින තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඉතින් අදත් දැන් ඔබ අපිට දැනගන්න ලැබුණා ශ්‍රී ලංකන් එයාලයින් එකේ ණය බර රජය විසින් බාරගෙන තියෙනවා ඉදිරියට ශ්‍රී ලංකන් ණයන් එකේ ඔයගේ අපි දැක්කා ඉන්ධන අපේ කන්දිදෙල් සංස්ථාවේ ණය බරත් බාරගෙන තිබුණා රජය ඒතකොට ඒක රුපියල් 50ක් ඉන්ධන ලීටරයකින් අය කරගෙන යනවා රජය වෙනම ඒතකොට ඒක නම් ඉන්ධන පරිභෝජනය කරන අයට විතරයි ඒකේ මොකක් හරි ණය බරට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ හැබැයි මේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ මේ සම්පූර්ණ ණය බර දැන් ගිය අවුරුද්දේ 20/24 අප්‍රේල් ඉඳලා 20/24 ඔක්තෝබර් දක්වා බිලියන 4ක අලාභයක් මේ මාස කීපයට මාස බිලියන 2ක් මේ වෙනකොට අලාභ ලැබලා තිනවා කියලා කියනවා. ඒතකොට ඒ වගේ මේ සියල්ලම පවරගත්තාම මේ සියල්ලම ගන්න පරිභෝජනය කරන අයගෙන් පවණක් නෙමෙයි රජේ පවරගත්තාම ඒක පියව ගන්න මේ ගුවන් යානා භාවිත කරන අයටම ඒක නැවත අර ඉන්ධන වලට වගේ ටිකට් වලට අය කරනවද නැත්නම් සමස්තයේ විදියට රජයේ භාණ්ඩාගාරයටම දාලා මෙරටේ සම්පූර්ණ වක්‍රබදු වලින් අය කරගන්න මුදල් වලින් ඒක පියව ගන්න තැනටද මේක ගෙනියන්නේ කියන එක දැනගන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා දකින්න ඇති මේ ගෙවන්න මේ සැරේ අයවැයත් දාලා තියෙන ඒ අය ඇලොකේට් කරලා තියෙන බිලියන 20 ප්‍රමාණය පාවිච්චි කරලා තියෙන්නේ ආයතනයේ ඔපරේටින් ලොසස් වලට නෙමෙයි ඔපරේටින් ප්‍රොෆිට් එකක් විදියට ආයතනය ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ බිලියන 20 තියෙන්නේ පහුගිය කාලයේදී දේශීය වශයෙන් විතරක් නෙමෙයි වංචා සහ දූෂණ වලට කරප්ෂන් වලට මේ ආයතනය සම්බන්ධුනේ ජාත්‍යන්තරයේ ණයගිය වංචා සහ දූෂණ වලට මේ ආයතනය සම්බන්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර අධිකරණයේ තියෙනවා කමිෂන් අරගෙන ප්ලේන් ගන්න කියලා යන නඩු තවමත් මේ වෙනකොටත් ඇහිමින් පවතිනවා ජාත්‍යන්තර අධිකරණවල පවා. ඒ කියන්නේ මේ රට මතට පටවලා තියෙන බර වංචාව දූෂණය නිසා. මේ එයාලයින් එකට ප්ලේන් ගන්නකොට මාකට් එකේ තියෙන රේට් එකට වඩා අතිශය වැඩි මුදලකට තමයි ලීසින් වලට ප්ලේන් අරගෙන තියෙන්නේ. එතකොට ඔබතුමා ප්‍රශ්නේ අහනකොට බලන්න ඕන ඔය පැත්තටම හැරිලා පසුගිය දශක ගණනාව තුල මේ රට කරවපු රජේවන් විසින් අතිශය මේ ආයතනයට විතරක් නෙමෙයි දරාගන්නට බැරි බර ඔබතුමා කිව්වා වගේ රටට දරාගන්න බැරි බරක් ඒ ආයතනයට පටවලා තියෙන්නේ ආයතනයේ තියෙන ඉන්ෆිෂන්සි එකක් නිසා නෙමෙයි දේශපාලනීකරණය කරලා දේශපාලනයේ මැදිහත්ව කරණය කරලා වංචාව දූෂණය කරලා දේශීය අධිකරණ පද්ධතිය විතරක් තුල විතරක් නෙමෙයි ජාත්‍යන්තර අධිකරණ වල පවා නඩුහන වංචා දූෂණ වලට මේ ආයතන සම්බන්ධ කරවලා. ඒ නිසා වර්තමාන රජයේ වැඩපිළිවෙල යටතේ මම අර කියපු පස් අවුරුදු සැලැස්ම 2025 සිට 2030 දක්වා කාලය තුළ ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කරා වගේ ඔපරේටින් එක්ස්පෙන්සස් මැනේජ් කරගන්න අයවැයෙන් මුදල් ලබා දෙන්නට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒක ආයතනයේ විසින් සෙල්ෆ් සස්ටේනබිලිටි එක යොදවා ගන්නට ඕන. නමුත් අර පසුගිය පව් ඒ ආයතනය පිටට පටවලා රට මතට පටවලා දැනට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය සාකච්ඡා සූදානම් කරගෙන යනවා. ඒ ආයතනයත් ඩොලර් වලින් ණය ලබාගෙන තියෙනවා. මේ කරුණු සියල්ල නිසි ලෙස කළමනාකරණය තුළින් ඉදිරියේදී රටේ ජනතාවට මේ බර පටවන්න නොවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ගරු ඇමතුමනි, ඔබතුමා කිව්වා මේ අපි දිහාවටම මේ ඇඟිල්ල දික් කරන්න ඕන කියලා. මං හිතන්නේ අපි ආපහු හැරිලා බලන්න කිසි කාරණයක් නැහැ. මේක එක අපේ පාලන යුගයක ශ්‍රී ලංකන් එයාලයින් එක එමිරේට්ස් එකත් එක්ක සම්බන්ධ කරලා මේක ලාභ ලැබමින් තිබුණා. ඔබතුමාලා තමයි ඊට පස්සේ රට බේරගන්න කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාවේ. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඊට පස්සේ මේක අයපව් ශ්‍රී ලංකාවට පවරගෙන මේ සියලු අලාභයන් සිද්ධ වෙන තැනට කටයුතු කරලා තියෙනවා. මේකේ 6,650 සේවකයෝ ඉන්නවා. ගුවන් යානා 19. ඔබතුමා දන්නවා ලංකා දැන් අපේ ලංකාව පිළිබඳ කිව්වහම පහුගිය කාලේ ඔබතුමාලට ඡන්ද දෙන්නත් මේ විශාල වශයෙන් උනන්දු වෙන පිටරට දෙලා කට්ටිය ආවා. එතකොට මේ ඔක්කොම ඩිරෙක්ට් ෆ්ලයි කරන්න ආසයි ලංකාවට තියෙනවනම් පහසුයි. එතකොට අපේ ගුවන් යානා ටික හරියට ආකාර කටයුතු කරොත් ඔබතුමාලගේ ওই net එකම පාවිච්චි කරොත් ශ්‍රී ලාංකික විදේශගත වෙලා ඉන්න කට්ටිය අපේ ගුවන් යානාව පාවිච්චි කරන්න කැමති. හැබැයි මේ වගේ උදේට කල් යනවා ගොඩ නඟපුව අප බස්සනවා. ඊට පස්සේ එක්කෝ මේ ෆ්ලයිට් වෙලාවත් කැන්සල් වෙනවා. මේ නිසා කට්ටිය බයයි ගුවන් යානා උඩින් එන එක කියන්නේ ජීවිත අවදානමකුත් එක්ක එන්නේ. ඒ නිසා කට්ටිය මේක පාවිච්චි කරන්න බය වෙන තමා ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා පහුගිය අතීතයේ ගැන සාප කර කර ඉන්නවට වැඩිය දැන් අපි දැක්කා මේ අපි යහපාලන වෙලාව ඇති කරලා ජේසි වැලි යමුණ කමිටුවක් දාලා මේ දූෂණ හොයන්න. හැබැයි පහුගිය ආණ්ඩු පෙරුණාන් පස්සේ සියල්ලම නතරලා දිනවා. දැන් ඔබතුමාලා දැන් මේ යහපාලනකෙත් ඔබතුමාලා මේ කටයුතු වලට සහභාගීත්වය දුන්නේ. දැන් මේ පහුගිය ගෝඨාභය රජයත් එක්ක මේවට නැවත නතර වෙලා තියෙනවා. දැන් මේ ජේසි වැලි යමුණ කමිටුවේ තුල මෙරට ප්‍රධාන පෙළේ නායකින්ට මේකේ සම්පූර්ණ චෝදනා මේ හොරකම් පිළිබඳ දූෂණ චෝදනා එළවලා තියෙනවා. ඒතකොට දැන් මේක තව ඉස්සරහට අරගෙන ගිහිල්ලා මේක කීයක් කියයි ඉඳලා වැඩක් නැහැ නේ. දැන් ඔබතුමාලට බලය ලැබිලා තියෙනවා. දැන් ඔබතුමාලා මේක ක්‍රියාත්මක කරලා කොයි ආකාරයෙන්ද මෙයාට දඬුවම් ලබා දීලා මේ අපිට අලාභ වෙච්ච මුදල් ශ්‍රී ලංකා රජයට පවරා ගන්නට ඔබතුමාලා යම්කිසි සැලැස්මක් තියෙනවද?
ගරු මන්ත්‍රීතුමනි, පැහැදිලිවම ඒකට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට වර්තමාන ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නිසික දැනට මම අර කිව්වා වගේ සමහර නඩු ජාත්‍යන්තර අධිකරණයේ තියෙන්නේ. ඒ සමහර නඩු දේශීය වශයෙන් ඒකට අවශ්‍ය වැඩ කටයුතු විමර්ශනයන් කෙරීගෙන යනවා. ඒව අවසාන වෙනකොට නිසි ප්‍රතිඵල ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අර පස් අවුරුදු සැලැස්මට අනුව නැවත වතාවක් ආයතනයට අභිමානෙන් ඔබතුමා කිව්වා වගේම ශ්‍රී ලාංකිකයන් විදියට අභිමානයෙන් ලංකාවට එන විදේශීය සංචාරකයන්ට අපේ තියෙනවා ට්‍රාන්සිට් ට්‍රැෆික් එකක් තියෙනවා සෑහෙන ප්‍රමාණයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාවිච්චි කරලා මේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන ගිහිල්ලා ගුවන් සේවය රටට බරක් නොවන ගුවන් සේවයක් විදියට පාවිච්චි සූදානම් කරන්නට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරනවා.
ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා විලඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි අහනවා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා. පළවෙනි ප්‍රශ්නෙට අදාළව වර්ෂය 2015 මෙට්‍රික් ටන් 285,000යි, 2016 29,000යි, 2017 744,800යි, 2018 248,900යි, 2019 24,172යි, 2020 15,770යි, 2021 140,091, 2022 783,420, 2023 29,609, 2024 ජනවාරි සිට 2025 ජනවාරි 20 දක්වා 176,000. ගරු මන්ත්‍රීතුමාගේ දෙවැනි ප්‍රශ්නය වියදම මේ සම්බන්ධයෙන් ගිය වියදම පිළිබඳ වාර්තාව තියෙනවා. ඒක මම වාර්තාව සභාගත කරනම් අවසාන අවුරුද්ද අප ජනවාරි මාසෙ ඉඳන් මේ ජනවාරි වෙනකම් ගෙනාපු එකේ වටිනාකම රුපියල් මිලියන 24,278යි. තුන්වෙනි අතුරු ප්‍රශ්නය ගෙන්නන ලද රටවල් කුමක්ද කියලා අහලා තියෙනවා. මේ රටවල් අතර තියෙනවා රටවල් 24ක්. ඒ රටවල් 24 ඉන්දියාව, මියන්මාරය, පකිස්තානය, චීනය, බංග්ලාදේශය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, වියට්නාමය, චීන, තායිපේ, එක්සත් අරාබි එමීර්, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, කාම්බෝජය, ඉතාලිය. මේ අපේ රටට හාල් ගෙන ආපුවා මන්ත්‍රීතුමා. එක්සත් අරාබි එමීර්, ඉතාලිය වගේ රටවල් ගෙනලා තියෙනවා. හොංකොන්, දකුණු කොරියාව, වෙනිසුවෙලාව, ජපානය, මාලදිවයින, ජර්මනිය, එක්සත් රාජධානිය, කටාර් කියන රාජ්‍යයන් 24න්ම විවිධ වර්ගයේ සහල් අපි ගෙනලා තිබෙනවා. හතර තුන්වෙනි අතුරු ප්‍රශ්නය මේ ගෙනන ලද ආනයන කරුවන් කවුද කියන කාරණේ මන්ත්‍රීතුමා ලොකු කොළ 25ක 30ක විතර ලේඛනයක් තියෙනවා. මම ඒක සභාගත කරනවා ගරු කතානායකතුමනි. හතරවෙනි ප්‍රශ්නය අදාළ පිළිතුර මේකට අදාළ CD පටියකුත් ඔබතුමාට අපිට ලබා දෙන්න පුළුවන් අවශ්‍ය නම්. පස්වෙනි ප්‍රශ්නය මේ වසර තුල මෙන්ම පසුගිය ආනයන වසරවල ආනයනයේ දත්ත සැලකුව විට 2015, 17, 18, 21 හා 22 වසරවල සහල් සැලකිය යුතු ප්‍රමාණයන් වලින් ආනයනය කර ඇත. ප්‍රධාන සහල් ආනයන කරනු ලබන රටවල් ඉහත තුන්වෙනි සටහනේ අපි දක්වලා තියෙනවා. ශ්‍රී ලංකා රේගුව දත්තයන් තමයි මේ අපි ඇතුළත් කරලා තියෙන්නේ. පරිභෝජන සඳහා ආනයනය කළ ප්‍රමාණයන් අමතරව ශ්‍රී ලංකා රේගුව තුළ පිහිටා ඇති විදේශීය තානාපති මහකොමසාරිස් කාර්යාල විසිනුත් ඔවුන්ගේ රටවල් වලින් සහල් ගෙන්වලා තිබෙනවා. පරිභෝජනයේ උදෙසා ඔවුන්ගේ මෙරට පිහිටා ඇති සමහර රෙස්ටුරන්ට් වල සහ හෝටල් වලට සහල් ගෙන්වලා තියෙන මන්ත්‍රීතුමා ආනයනය කරපු රටවල් විශේෂයෙන් විශේෂ අවශ්‍යතාවයන් සලකා ජස්මින් රයිස්, බාස්මති රයිස්, ස්ටික් රයිස් වැනි විශේෂ සහල් වර්ග සුදුසු පරිදි ආනයනය කිරීම සඳහා ආනයන අපනයන පාලක විසින් අවසර දීම සිදු කරනු ලබනවා. ඒ කියන්නේ විවිධ තානාපති කාර්යාල සහ රෙස්ටුරන්ට් වලට එයාට අවශ්‍ය හහල් ඒ රටවල තියෙන විශේෂ සහල් වර්ග ඒවා ගෙන්වන්න ආනයන අපනයන පාලක විසින් අවසර ලබා දීලා තියෙනවා. ඒක වාර්ෂිකව මේ සහල් බාස්මති ඇතුළු මේ සහල් ප්‍රමාණයක් අපේ රට තුළට එනවා. අප අමාත්‍යාංශ මගින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව 2024 වර්ෂයේ දෙසැම්බර් මාස වන විට සහල් නිහිගයක් ඇති විය හැකි බව හඳුනාගෙන ගත් නිසා ඒ අනුව 2024 12 යට දින සිට 2025 1 10 දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් 169,470ක් ආනයනය කර තියෙනවා. එසේ වුවද නව රජයේ ප්‍රතිපත්තිය වන දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කර සහල් ආනයනය කිරීම
සහල් ආනයනය අවම කිරීම වන අතර ඒ අනුව ඉදිරි කාලය තුළ සහල් ආනයනය අවම කිරීම සඳහා මෙතෙක් රට තුළ සහල් හිගවීමට බලපෑ කාරණාද සැලකිල්ලට ගෙන නව වැඩපිළිවෙලක් සකස් කර සකස් කිරීමත් කොසිකරන පස්සම්පත් ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතන විසින් අවශ්‍ය කටයුතු කරගනු ලබනවා. එවගේම ඒ වීතෝගයක් මිලදී අරගෙන යම් ප්‍රමාණයකට වෙළඳපොළ පාලනය කිරීම සඳහාත් අප රජය විසින් මැදිහත් වෙනවා. අවසාන ප්‍රශ්නය පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, පහුගිය කාලේ රට තුළ ඇතිවෙච්ච සහල් සිංහයත් එක්ක රජයේ මැදිහත් වෙලා සහල් මෙට්‍රික් ටොන් 160,000ක් රජයේ අවසර ලබා දුන සතොසට, ඒ වගේම ස්ටේට් ට්‍රේඩින් සහ පෞද්ගලික ආයතනවලට මම විශ්වාස කරන විදිහට සතොස ඒක රිජෙක්ට් වුණා 3-4 times. ස්ටේට් ට්‍රේඩින් එක සහ පෞද්ගලික අංශ වලින් සහල් මෙට්‍රික් ටොන් 160,000ක් ලංකාවට ගෙනාවා. මේ ගෙනාපු හාල් වලට කිලෝ එකට බද්දක් අය කරා රුපියල් 65ක. මම හිතන්නේ විශාල මුදලක් රජයේ එකෙන් හම්බ කරගත්තා. කමක් නැහැ, රජයේ ආදායම් වැඩි කරගන්න ඕන. ගරු කතානායකතුමනි, දැන් මේ ඉස්සරහට එන අප්‍රේල් හින්දු සහ සිංහල අලුත් අවුරුද්ද කාලය වෙනකොට දැන් ඊයේ දිනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැන් රජයේ විසින් හාල් සහතික මිලක් ලබා දීලා තිබුණත් 225ට දැන් නැවතත් නාඩු හිඟයක් රටතුර ක්‍රියාත්මකින් පවතිනවා. දැන් ඒ අදාළ මෝල් මුදලාලා කියන්නේ අපි හාල් ගෙනල්ලා බාන්නම් 230ට. එතකොට 230ට හාල් ගෙනල්ලා බාලා ඒ කඩකාරෝ කීයටද මේ හාල් විකුණන්නේ? දැන් රජයේ සහතික මිලකුත් දීලා තිනවා. එතකොට රජයේ දැන් විශාල මුදලකුත් අය කරගත්තා මේ පිටරටින් ගෙනාපු මෙට්‍රික් ටොන් 160,000 කිලෝ එකට රුපියල් 65ක බද්දක් ගහලා. එතකොට මේ බද්දෙන් එකතු කරගත්ත සල්ලි වලින් ජනතාවට මොනවාරි සහනයක් ලබා දෙනවද? පාරිභෝගිකයට මොනවාරි විශේෂ වැඩපිළිවෙලක් ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට, ගරු මන්ත්‍රීතුමනි, රුපියල් 60ක සහල් සඳහා ආනයන බද්දක් අය කරන්නේ විශේෂයෙන් ලංකාවේ වෙළඳපොළේ සහල් මිල සහ ගොවියාගේ වී මිල ආරක්ෂා කිරීම සඳහා. සහල් සඳහා මේ බද්ද අය කරේ නැත්නම් ඉන්දියාවේගෙන සහල් ආවේ රුපියල් 135 වගේ මිලකට. ඒ බද්ද අය කරේ නැත්නම් එහෙම ලංකාවේ ගොයම් කැපෙන වෙලාවට සහ මේ වෙන විට සහල් වෙළඳපොළ ප්‍රශ්නේ මේට වඩා බරපතල වෙනවා. වගේම ගොවියාගේ වී මිල බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒත් අපි ආණ්ඩුව රුපියල් 120ක් නාඩු එහෙම නැත්නම් නාඩු සහල් සඳහා වී සඳහා මිල නියම කරලා තියෙනවා. 125ක් සම්බා සඳහා මිල නියම කරලා තියෙන නිසා ගොවිය ආරක්ෂා කිරීම ඉලක්ක කරගෙන ආය කරන ලද බදු වලින් වෙළඳපළට සැපයීමට යම් සීමාවක් පැනවීම තමයි බදු අය කිරීම සඳහා අපි සිදු කරලා තියෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නේදී ඔබතුමා අහන්නේ මේ සහල් මෝල් හිමියන් විසින් සිදු කරන මේ ක්‍රියාවලිය ඇතුළේ වෙළඳපළ ඇතුළේ පාලනයක් නැති වෙන එක. ඔබතුමා අහන ප්‍රශ්නේ හරි. ගරු කතානායකතුමනි, ඊයේ දවසේ පාරිභෝගික සේවා අධිකාරිය මේ මෝල් වල සහල් නිෂ්පාදනය සහල් නිකුත් කිරීම කියන කාරණේ අපි චෙක් කරලා තියෙනවා. ඒවා පරීක්ෂාවට ලක් කරනවා. පොළොන්නරුව එක මෝලක් අත්තනෝමතික ලෙස මේ කටයුත්ත සිදු කරමින් තිබෙනවා. ඔබ කියනවා වගේ මෝලේදී රුපියල් 220යි කියලා 215යි කියලා කිව්වට කඩේට කියනවා මේකට දාන 230යි කියලා. රුපියල් 10 අතින් දෙන්න ඕනේ. රුපියල් 15 අතින් දෙන්න ඕනේ. මොකද අරයි යන කෙනාට අතින් දෙන්න ඕනේ. කේරි සම්බා රුපියල් 255ට තියෙන එක 275ට දෙන්න තමයි මේ මෝල කටයුතු කරමින් තිබෙන්නේ. සර්, රජයේ ණය පහුගිය කාලේ බිලියන 15ක් ගිය අවුරුද්දේ ආණ්ඩුවේ බැංකුවලින් ණය අරන් තියෙනවා මේ මෝල. බිලියන 15ක්. ඒ නිසා ආණ්ඩුවෙන් ණය දෙන පහසුකම පාවිච්චි කරලා ගන්න වී අද දවසේ පාරිභෝගිකයාට මේ විදිහට අත්නෝමතික හිමිල පාලනය කරන මෝල් බහුතරයක්, මෝල් 15ක් අපි අධීක්ෂණය කරන ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, මේ 15 මේ මෝල අනිත් හැම මෝලක්ම පාලන මිලට සහල් දෙනවා. ඊයේ දවසේ නරත් අපි මේක චෙක් කරා. ඒ නිසා ඔබතුමා අහන ප්‍රශ්නේ, මේ මෝල අදාළව පරීක්ෂණ අපි ආරම්භ කරලා තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් කරනවා. ඊයේ දවසේ සහල් විකුණපු ආයතන කඩ 38ක් අපි වැටලීම් කරලා අත්අඩංගුවට අරන් තියෙනවා සහල් සහ මිල වැඩි කිරීම මේවා. ඒ නිසා ඉදිරියට මේ මෝල පිළිබඳවත් රජයේ ණය ලබාගෙනත් මේ විදිහට සිදු කරන ක්‍රියාවලිය පිළිබඳවත් විශේ෷ තීරණයක් ගන්න අපි කටයුතු කරනවා. වෙළඳපළ සහල් මිල පාලන මිලට උඩින් යන්න දෙන්නේ නැතුව ඉන්න අපි මැදිහත් වෙනවා. ගරුමන්තුමා,
කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දරු ඇමතුමා දුන්නු උත්තරයත් එක්ක පොඩ්ඩක් ඒකත් මට පැහැදිලි කරගන්න ඕන. ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා කිව් විදිහට සහල් වලට 120ක සහතික මිලක් රජය දුන්න එක ඇත්ත. හැබැයි 114ක ප්‍රමිතිය බලනවා. මේක නිකන් අර කබලට දාලා අඟුරු පුච්චල වගේ තමයි වී ටික බලන්නේ මේ 120ට ගන්න. හැබැයි අද තෙතවි ගන්නවා 110ට ඕන තරම් ගන්නවා. ඉතින් ගොවියට දැන් අද මේ පාරවල් ගාන දාගෙන වී වේලන්න වෙලාවකුත් නැහැ. එහෙම ගොවියට වී ටික තියාගන්න විදිහක් නැහැ. ඔබතුමත් දන්නවා කරු එමත්තුමා උතුරු මැද ගත්තම ගොවිය කොන තරම් අමාරුවෙන් ඉන්නේ කියලා. මෙතන තියෙන ගැටලුව තියෙන්නේ දැන් මේ ඇති වෙලා තියෙන හාල් හිඟෙත් එක්ක කරු එමත්තුමා දැන් නැවතත් මේ මෝල්වල මේ නාඩු තියෙනවා. හැබැයි දැන් මේ මෝල් මුදලාල්ල තමයි දැන් මේ රටේ හාල් මිලයි වී මිලයි තීරණය කරන්නේ. දැන් ඔබතුමාලා කිව්ව විදිහට එක පෑන් පාරෙන් මේවා වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වේ. ඉතින් මේවා වෙනස් කරමු අපි. වෙනස් කරලා මේ අවුරුදු සමය එනකොට අපි රටේ බත් කන මිනිස්සුන්ට හොඳ මිලක් ලබා දුමු. ගොවියට දැන් මේ මහකන්නේ අස්වැන්න ලෙනනවා. අපි ගොවියට බීවලට හොඳ මිලක් දෙනවා වගේම පාරිභෝගිකටත් අපි හොඳ මිලක් දෙන්න කටයුතු කරමු. දැන් රජයේ ලොකු මුදලක් හම්බ කරගෙන තියෙනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ ටින් මාළු නිෂ්පාදනය ගැන කතා කරනම රටේ ටින් මාළු අවශ්‍යතාවයෙන් 95%
දැන් සහලවට අදාළව මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න දැන්
හරි මේ ඔබතුමාගේ විෂයට අදාළව තමයි මේක පොඩි පැහැදිලි කිරීමක්. විෂයට අදාළයි. විෂයට අදාළයි. මේ සමන් ඔබතුමාගේ අමාත්‍යංශේ මයිකගේ පොඩි මට පැහැදිලි කර ගැනීමක්.
ටින්මාළු ගේන්නේ වානේ.
අදාළ තමයි ගරු කථානායකතුමනි රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල දැන් මෙතුමාගේ අමාත්‍යංශයේ තියෙන ගැටලුවක් මේ ටින් මාළු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඔබතුමා මේකට දැන් උත්තරයක් දෙන්න ඕනේ. මේකට පසු කාලේ උත්තර දෙනවා. මම ප්‍රශ්නේ අහන්නම් ගරු කථානායකතුමනි, දැන් රටේ ටින් මාළු අවස්ථාවෙන් 95% නිෂ්පාදනය කරන්න දේශීය නිෂ්පාදකවරු දැන් පිටරටින්
ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග වලට අනුව අතුරුපස් අහන්න පුළුවන්නේ ඒ අදාල් අතුරුපස් ඒ අදාල් ප්‍රශ්නට අදාළව අහන්න මන්ත්‍රීතුමා ඒ අදාල් ප්‍රශ්න
ගරු කථානායකතුමනි ඇමතුමාගේ අවසරය මත මම මේ අහන්නේ. ඔබතුමා කැමති
ගරු ඇමතුමා පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඇමතුමා එකකයි කිව්වා ගරු කථානායකතුමනි මයික අහන්නේ.
ආ මම උත්තර දෙන්නද?
මට පොඩ්ඩක්
ඉවරුන්නේ හාල් ගැන මට තියෙන්නේ.
තව ටක් ගාලා මම ඉවර කරන්න. දැන් දේශීය නිෂ්පාදනය වල පොඩ්ඩක් කලබල වෙන්න එපා වත්තුලා. පොඩ්ඩක් මේක වැදගත් ප්‍රශ්නයක්. දැන් දේශීය නිෂ්පාදන සමන් නිෂ්පාදන වලට 10% වැට් එකක් ගහලා තියෙනවා. එතකොට ආනයනය කරන සමන් වලට වැට් එක අයින් කරලා තියෙනවා. මේක සත්‍ය තොරතුරුද කියලා දැන විතරයි දැනගන්න තියෙන්නේ මට ගරු කතාන. එච්චර
කතානායකතුමනි ගරු කථානායකතුමනි මෙතුමා දැන් සහල් ගැන ප්‍රශ්න ඇහුවේ සහල් ආනයනයේ සීමා කිරීමට වගේම සහල් වෙළඳපොලේ හිගය පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා. මොකද මේ මිල සහ මේ බදු අතර ප්‍රශ්න මම කලිනුත් පැහැදිලි කරා. එනිසා දැන් එතුමා හාල් ගැන ප්‍රශ්නේ අමතක කළා. සැමන් ගැන අහපු නිසා කියන්න ඕනේ සැමන් වලට අපේ රටේ කර්මාන්ත 26ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. කර්මාන්ත 26 නිෂ්පාදනය කරනවා දවසට සැමන් මෙට්‍රික් ටන් ග්‍රෑම් 425 ව ටින් 500,000ක් 500,000කට වැඩි. අහන්ද කර්මාන්ත ශාලා තියෙනවා 26ක් 26න් 105%කට වැඩිය ටින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක තියෙනවා. හැබැයි අපේ දේශීය අවශ්‍යතාවය එහෙම නැත්නම් අපේ ඩිමාන්ඩ් එක තියෙන 180,000ක් පමණ. ඒ නිසා මේ නිෂ්පාදකයන්ට බලපාන ප්‍රශ්න තමයි ආනයනක මාළු වල ප්‍රශ්න තිබුණා, ටින් වල ප්‍රශ්න තිබුණා. වැඩ් බදු අයකරන එක තියෙනවා. දේශීය නිෂ්පාදන සියල්ලටම වැඩ් බදු අයකරනවා. ඒක වැඩ් 50% තියෙන කාරණයක්. හැබැයි එහෙම කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද අපි පහුගිය දවස්වල MRP එකක් දැම්මා, උපරිම සිල්ලර මිලක් දැම්මා දේශීය සැමන් වලට. නිෂ්පාදකයන් විසින් ඉල්ලපු නිසා 380යි කියලා. 380යි 420යි 517යි වර්ග 3ක් සැමන් නිෂ්පාදනය කරනවා. ඒ නිසා වැට් එක ඕනෑම දේශීය නිෂ්පාදනයක් තියෙනවා. හැබැයි ආනයනික සැමන් සඳහා ආනයනික සැමන් ටින් එකක් ලංකාවට එන්නම රුපියල් 520 රුඩින්. 520 රුඩින් එද්දී ඒ නිසා දේශීය වෙළඳපළේ සැමන් සම්බන්ධයෙන් මතුවලා තිබිච්ච ගැටලුව නිෂ්පාදකයන්ගේ මිල්ලීම මත පාලන මිලක් දාලා අපි මේ වෙනකොට පාරිභෝගිකයට 380ට සැමන් ටින් එකක් දෙන්න කටයුතු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
දෙවෙනි වටය ගරු හේෂා විතානගේ අංකුපර ආරච්චි මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි හේෂා විතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යමාගෙන් මම අහනවා.
ගරු කථානායකතුමනි සභාගත කරන
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යමාගෙන් ඇසීමට.
කථානායකතුමනි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යමාගෙන් මම අහනවා.
ගරු ශානක්‍යයන්
ගරු කථානායකතුමනි සභාගත කරන
ගරු ශානක්‍ය රාජමාණිකම් පරිසර අමාත්‍යමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි
වාචිකව සභාගත කරන
සභාගත කරන කතානායකතුමනි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ අසන ප්‍රශ්න ගරු දිලිත් ජයවීර මන්ත්‍රීතුමා.
ගරු අධ්‍යාපනතුමියගෙන් අහන
ප්‍රශ්නය කියවන්න ගරු මන්ත්‍රීතුමා.
පහත දැක්වෙන ප්‍රශ්න ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වන හෙයින් පහත ප්‍රශ්න සඳහා පැහැදිලි පිළිතුරු අධ්‍යාපන ඇමතිතුමියගෙන් අපේක්ෂා කරමි. 1. පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්තිය කුමක්ද? ඒ අනුව ගුරුවරුන් වශයෙන් සේවයට බැඳීමට අවශ්‍ය අවම සුදුසුකම් මොනවාද? 2. දැනට ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව දිස්ත්‍රික්ක වශයෙන් කොපමණද? 3. 1. ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයන් ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-2 ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2019 දී මුහුණ දුන් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, රෝමානු කතෝලික, ක්‍රිස්තියානි ආගමික විෂයන් නියෝජනය කරන එම ගුරු විභාග සමතුන් ගුරු සේවයට බඳවා ගන්නේද? 2. බඳවා ගන්නේ නම් ඒ කවදාද? 3. බඳවා නොගන්නේ නම් ඒ මන්ද? යන්න එතුමිය සභාවට දන්වන්නේද? 4. නොයසේ නම් මේ මන්ද? 4. පිරිවෙන්නා දහම් පාසල් ගුරුවරුන් ලෙස කොපමණ ප්‍රමාණයක් මේ වන විට සේවය කරයිද? දැනට කොපමණ පිරිවෙන්හා ලියාපදිංචි දහම් පාසල් සංඛ්‍යාවක් තිබේද? දහම් අධ්‍යාපනය හා පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය සඳහා රජය සතුව යම් අධ්‍යනයක් හා වැඩපිළිවෙලක් තිබේද? නොයසේ නම් මේ මන්ද? රෝම ඉලක්කම් 1. රුපියල් 5000ක අවම මට්ටමක පවතින දහම් පාසල්වල උගන්වනු ලබන ගුරුවරුන්ගේ ඒ වාර්ෂික දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කරන්නේද? එම දීමනාව වැඩි කරන්නේ නම් ඒ කවදාද? යන්න එතුමිය සභාවට දන්වන්නේද? 3. දීමනාව වැඩි නොකරන්නේ නම් මේ මන්ද? ස්තුති.
ගරු පාර්ලිමේන්තුවේ
ගරු කතානායකතුමනි, අගමැතිතුමිය මේ සතිය තුලදී ඒ ප්‍රශ්න පිළිතුරු ලබා දෙනවා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමැතිතුමා මේ සභාවේ සිටින මොහොතේ මම අහන්න කැමති එතුමාගෙන්, එතුමාගේ උපදේශක කාරක සභාවේ අපි සාකච්ඡා කරා රට තුල ක්‍රියාත්මක වෙන මේ අපරාධ රැල්ල පිළිබඳව. ඒ සාකච්ඡාවේදී බොහොම පැහැදිලිව එතුමා ප්‍රකාශ කළා මේ අපරාධ රැල්ල මැඩ පවත්වන්නට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවායි කියලා. මොකද අද ජන සමාජයේ හැමදෙනාම පාහේ බියෙන් සැකෙන් මහා භීතිකාවකින් සිටින්නේ. ඉතින් අපේ යෝජනාවට එතුමා සවන් දීලා එතුමා බොහොම පැහැදිලිව කිව්වා විශේෂයෙන්ම මේ අපරාධ රැල්ල මැඩ පවත්වන්නට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරන්නට යන්නේ නැහැ. එය වෙනුවට විශේෂයෙන්ම ක්‍රිමිනල් කෝඩ් එක, එහෙම නැත්නම් අපරාධ මර්ධන නීතිය තවදුරටත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා කියන කාරණාව. මම කැමති යහන්න විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යතුමා මේ සභාවේ සිටින මොහොතේ මේ ඝාතන සංස්කෘතිය අපරාධ රැල්ල අපේ රටේ ජාතික ආරක්ෂාවට බරපතල ගැටලුවක්. ඒක ඔබතුමත් පිළිගත්තා උපදේශක කාරක සභාවේ. ඒක අපි හැමෝම පිළිගන්නවා පක්ෂභේදයෙන් තොරව. මේ අපරාධ රැල්ල මැඩ පවත්වන්නට දණ්ඩ නීති සංග්‍රහය කවදුරටත් ඒ අපරාධකරුවන් ඒ විනාශකාරී මංකොල්ලකාරී මිනීමරුවන් නීති හමුවට ගෙන ඇවිල්ලා මේ අපරාධ රැල්ල මැඩ පවත්වන්නට ඔබතුමන්ලා ගන්න පියවර මොකද්ද? මොකද හැම ශේෂ්ත්‍රයකම මේක බරපතල ලෙස බලපාලා තිබෙනවා, සිවිල් සමාජයටත් බලපාලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි දැන් සංචාරක ශේෂ්ත්‍රය. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා සංචාරකින් විශාල ප්‍රමාණයක් මේ වසරේ මේ රටට එයි කියන එක. මොකද අපි ඒ ගැන සතුටු වෙනවා. නමුත් සංචාරක ශේෂ්ත්‍රය නියෝජනය කරන විවිධ කණ්ඩායම් අද ඉදිරිපත් වෙලා කියනවා මේ ඝාතන රැල්ල, මේ ඝාතන සංස්කෘතිය ඒක ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වගේම අපේ රටේ සංචාරක අංශය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලටත් බරපතල ප්‍රශ්නයක් කියන කාරණාව. ඒ වගේම ගරු කතානායකතුමනි, මම මට අහන්නට ලැබුණා
විශේෂයෙන්ම ගරු විපස්සනායකතුමා කෙටි කරන්නද ගරු සභානායකතුමා?
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. දැන් මෙතන විපක්ෂ නායකයන්ට තිබෙනවා විශේෂ අවස්ථාවක්. කලින් දැනුම් දීලා 27/2 යටතේ ඔබතුමාගෙන් යොමු කළා නිසි පරිදි අමාත්‍යවරයාට පිළිතුරු දෙන්න අවස්ථාව ගන්න පුළුවන්. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ සම්පදා පවත්වාගෙන යනවා රටේ විශේෂ වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් පනුගන්නගම පක්ෂ නායකයන්ට හරි මන්ත්‍රීවරයෙක්ට හරි ඔබතුමාගේ අවබෝධය මත අපි සාමාන්‍යයෙන් පොදු අවබෝධය මත මතු කරා. නමුත් දැන් අපිට පෙනී යන දේ තමයි දැන් මේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නය මම හිතන්නේ මේ මෙතුමම මතු කරන්නේ මම හිතන්නේ තුන්වෙනි අවස්ථාවට මෙතන විශාල වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. ගරු ජනාධිපතිතුමා ඇමතිතුමා ඇති තරම් පිළිතුරු දීලා තිබෙනවා. ඒ වගේම දැන් මේ ජාතික ආරක්ෂාව අනතුරේ කියන මතය ගොඩනගන්න උත්සාහ කරන්න සැලකිය යුතු අර කොටි නැගිටිනකම් බලන් හිටපු වගේ ටීම් එකකුත් තියෙනවා. ඒ ටීම් එකක් දැන් නැගිටලා ඒ ටීම් එකක් දැන් ආයි අනාතලා ඉඳලා නැගිටමින් ඉන්නවා. ඒ නිසා අපි ඔබතුමාගේ කරුණාකර ඉල්ලාසින කැමැති පක්ෂ නායකයන් 27/2 යටතේ අමතරව මේ විදිහට දිගට විපක්ෂ නායක හරි පක්ෂ නායක හරි කවුරු හරි හදිසි වැදගත්කමකුත් නැති ප්‍රශ්නයක් ලෙස දිගටම හදිසි වැදගත්කමක් කියන්නේ මේක මතු කරලා තිබෙනවා දිගට. දිගට මතු කරනවා නම් අඩුම ගානේ ඔබතුමාගේ අවබෝධයක් සහිතව 27/2 යටතේ ඉදිරිපත් කරගන්න කල නැති වෙන්න පුළුවන්. අපි එමෙ මේ පාර්ලිමේන්තුව කරලා තිබෙනවා. අපි සාමාන්‍ය උදේ කතා නැගතුමා මුණ ගැහිලා කතා එතුමාගේ අවබෝධය මත නැගිටලා කතා කරලා තිබෙනවා 27/2 නැතුව. නමුත් දැන් අපිට පේනවා මේක මේ වෙන දෙයක්. මේක නිතර නිතර කීමෙන් එන දේ තමයි රටේ සංචාරකයන්ට බාධා කරන්න තමයි දැන් මේ වෙන්නේ. ඒ නිසාම ඔබතුමා ඉල්ලා සිටින විපක්ෂනායක හරි කවුරු හරි මේක කරනවා නම් ඒකට විශේෂ අවස්ථාවක් ඔබතුමාගෙන් ගන්න ඕනේ 27/2 නෙමෙයි නා. මොකද දැන් මේක නිකන් නැගිට කතා කරා. ඒ නිසා අපි ඒකට කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. ඔබතුමාගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවේ කවුරුත් සාධාරණව කරගෙන යන්න කියලා.
ගරු විපක්ෂනායකතුමා කරුණාකර අසුන් ගන්න. විසි අට යටතේ පෞද්ගලික කරුණු පැහැදිලි කර ගැනීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න. මොකද ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් ගරු විපක්ෂනායකතුමා. දැන් මේ කාරණාව දැන් ඔබතුමා මාව දැනුවත් කරෙත් නැහැ.
ගරු කතානායකතුමා
ඔබතුමාට තියෙන කරුත්වය ඔබතුමාට තියෙන ගරු විපක්ෂනායක
කවුල් ඇන් ශබ්ද කියවලා බලන්න මට කතා කරන්න අවස්ථාව දෙන්න.
ගරු විපක්ෂනායකතුමා
ගරු මට කතා කරන්න අවස්ථාව දෙන්න. මගේ කටවහන්න එක ගරු කතානායකතුමා
ගරු කතානායකතුමා
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව
දැන් ඔබතුමා මේ කාරණාව
කාලීන වැදගත් ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්.
ගරු සභානායකතුමා
මම කතා කරේ ඊයේ දවසේ බලන්න සංචාරක ශේෂ්ත්‍රයේ නියෝජනය කරන ප්‍රාර්ශව කරුවන් බොහොම පැහැදිලිව ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා කිව්වා.
යටතේ පෞද්ගලික කරුණු පැහැදිලි කර ගැනීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න. ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය ඔබතුමගේ කරුණු බෞද්ධලික කරුණු පැහැදිලි කිරීම කරන්න. ගරු විපක්ෂනායකතුමා කරුණාකර අසුන් ගන්න. ගරු විපක්ෂනායකතුමා කරුණාකර අසුන් ගන්න.